ගරු චමින්ද විජේසිරි ගරු මන්ත්‍රී ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මූලාසන මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා 2021 වෙනුවෙන් ගෙන එන අයවැය ලේඛනයට අදාසක් එකතු කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ වගේම අපිත් ඉස්කෝලේ නම් ගියා, ඒ සමාජ අධ්‍යයනයේ පොත නම් අපිට ලැබුණේ නැහැ. විපක්ෂයේ මෙහෙමයි ඉන්නේ කියලා මං හිතනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, දැන් අපිට ආර්ථික ඔස්තාර්ලලු අපේ අවුරුදු 4 හරියට කරේ නැල්ලු. ඒසා යාලට බලය දුන්නලු. එයාලා මේක කරනවා කියන කාරණය තමයි ආණ්ඩුව කියන්නේ. බොහොම හොඳයි. අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න ඕනි, එතුමාලා ආණ්ඩුව කරන කාලේ එතුමාලාගේම ආණ්ඩුවේ හිටපු සමහර ඇමතිවරු ආර්ථිකය ඝාතකයෝ හැටියට නම් කරපු එදා හිටපු රාජ්‍ය නිලධාරි. අර මූලාසන මන්ත්‍රීතුමනි, අපට මතකයි මහල් වීරවංශ ඇමතිතුමා පිබි ජයසුන්දර අද වර්තමාන ජනාධිපති ලේකම්තුමාට එදා කිව්වා ආර්ථික ඝාතකයෝ කියලා. එයයි මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වලින් තමන්ගේ සුඛ විවරණය වෙනුවෙන් කටයුතු කරපු ඒ නිලධාරීන් වෙනුවෙන් පෙනී නිලධාරීන්ට විරුද්ධව නැගී හිටපු ඒ මුකවල් සහයි කටවල් සහයි ඇමතිවරු තමයි අද අපිට මේ වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්නේ කියන කාරණේ මේ ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමැති. ඒ වගේම ඉන්නවා ඉතින් නාමා රාජපක්ෂ ඇමතිතුමාත් එක්ක කෝපි බීලා හාද දාලා කෝච්චි පැදපු මහා බැංකු අධිපතිතුමාලා. එතුමාලා තමයි මේ ආර්ථික ඔස්තාර්ලා මේ ආණ්ඩුවේ. දැක්කල පෞගිය කාලේ 2015 කලින් මේ රට සුරපොරයක් කරපු හැටි දැන් එතුමාලා කියන. එතුමාලා ඒ ධන ආර්ථිකයක් හැදුවයි කියලා. අපි දන්නවා 2012 2013 විදියට ආර්ථිකයේ ඉහළ තැනට ගෙනියන්න පුළුවන් දත්ත නිර්මාණය කරපු විදිය කොහොමද කියන කාරණේ කරු මුලසනේ මන්ත්‍රීතුමා. විදේශ ආයෝජන අරගෙන මේ රටට බලදායි ගුණදායි නොවන මේ රටේ නූපන් දරුවන් ණය ගෙවන්නට සිද්ධ වෙන මහා දැවැන්ත අකාර්යක්ෂම කර්මාන්ත අදලා දාලා එදා ඒ හදපු ආර්ථික වර්ධන වේගය තමයි මෙයාලා මා උජාරුවට කියන්න හදන්නේ. නිසා මේ අයවැලේක නෙදිහා බලන්න අයත්න වැයත්න ණය පමණයි කරු මුලාසන මන්ත්‍රීතුමා. අය කරගන්න විදියක් නැහැ, අය කරගන්න සූදානමක් නැහැ. ඇයි? අපි දන්නවා මේ ආණ්ඩුව ගේන්න කටයුතු කරන්න මූලික වශයෙන් කටයුතු මහා පරිමාණ ව්‍යාපාරික ආරක්ෂා කිරීම තමයි මුඛ්‍ය අරමුණ. රාජපක්ෂ කඳවරේ කියන කාරණේ අපි පැහැදිලි දෙනවා. ගජමිතුරු ආරක්ෂා කිරීම, ගජමිතුරු ආරක්ෂා කිරීම මූලසනේ මන්ත්‍රීතුමනි, ජාවාරම් කාර්යයන්ට මුල් තැන දීලා තියෙනවා. ආණ්ඩුව ආපු ගම වැට්බැද්ද අයින් කරා. ඒ වැට්බැද්දේ සහනේ ගමේ ඉන්න සිරිපාල, ගමේ ඉන්න ශ්‍රියාවතීට ලැබුණේ නෑ මූලසුනේ මන්ත්‍රීතුමනි. ඒක ලැබුණේ මහා පරිමාණයේ මේ ආණ්ඩුව ගේන්න ඔරදුන්න කරදුන්න ව්‍යාපාරිකයන්ට තමන්ගේ ඒ ලාභයේ සාක්කුවේ දා ගන්න පුළුවන් වැඩි පුළුවන්. ඇයි? මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටින මේ කණ්ඩායම රැක ගැනීම තමයි මේ ආණ්ඩුවේ මුඛ්‍ය අරමුණ වෙලා තියෙන. ගමේ දුක්ඛිත ජනතාව ගැන කිසිසේත්ම හිතන්නේ නැතුව ණයෙන් රටක් ගෙනියන්න ඕනේ කියන අදහස දෙන පණිවිඩය දෙන ආණ්ඩුවක් ඇටියට අපි කියන නිසා අපි ගරු ආණ්ඩු පක්ෂය මන්ත්‍රීතුමනි විරුද්ධ නෑ. ඔයාලා හොඳ වැඩ කරනවා නම් අනුමත කරගත්තේ වියදම් කරලා වරකම් කරලා ඒ අයතාලෙස ගණදෙනු කරලා මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් ගේනවයි කියන උපකරණ මහා ජාවාරමක් විච සමහර කණ්ඩායම් වලට දීලා තමයි තමුන්නාසලයි අවේලේකට සම්මත කරගත්තේ. ඉතින් ඔබ කියන්නේ මෙවැනි දේවල් වලට අපට අත උස්සන්න කියලා. ඒකට අපි සූදානම් නැහැ. ඔබේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙලේ යම් සාධාරණ දෙනක් තියෙනවා. ඒක අපි හොඳයි කියන්නේ අපි පස්සට යන්නේ නැහැ. අපි හොඳයි කියන්න අපි සූදානමක ඉන්නවා කරු මුලාසන මන්ත්‍රීතුමනි. ඒ වගේම මම කියන්න ඕනි මේ අපේ රටේ ඒ ආර්ථික වැඩපිළිවෙල දිගින් දිගටම බිඳ වැටින්න ප්‍රධාන ආරම්භය හැටියට සිද්ධ වුණේ මෙතින් නැගිටලා ගියා. ඒ ආර්ථික ඝාතකය හිටියා නම් කියන්න තිබුණා 2018 ඔක්තෝබර් 26 ඉඳා ඒ දේශපාලන කුමන්ත්‍රණ නිසා තමයි කරු මුලාසන මන්ත්‍රීතුමනි විදේශ ආයෝජන ආවේ නැහැ. අගමැතිවරු දෙන්නෙක් ඉන්න රටක් එක්ක මේ රටේ ඒ විශ්වාසය පළඳ වෙච්ච නිසා තමයි මේ රටේ ඒ ආර්ථික යාන්ත්‍රය දුවා ගන්න බැරුව එදා ආරම්භ වුණේ මේ රටේ ආර්ථික වැඩපිළිවෙල වැටෙන්න කරු මුලාසන මන්ත්‍රීතුමනි. ඒකට හේතු සාගත වෙච්ච ඒ කණ්ඩායමින අපි නෙවෙයි ආණ්ඩේ මන්ත්‍රීතුමා මතක් කරනවා ඒ දේශපාලන කුමන්ත්‍රණ ආරම්භ වෙලා මේ රටේ ආග්‍රාමාත්‍යවරු දෙදෙනෙක් නිර්මාණය වෙනකොට මේ රටට විදේශ ආයෝජන ආවේ නැහැ. මේ රටේ ව්‍යාපාරිකයන්ට, මේ රටේ සුළුමාලිපාන, මහපරිමාණ ඒ සියලු දෙනාටම යම් සැකයක් තිබුණා. මේ රට කොහෙටද යන්නේ කියන කාරණේ ඉදා වඩම් ගත්ත ඒ වැඩපිළිවෙල තමයි මේ ආර්ථික වැඩපිළිවෙල සිද්ධ වුණේ. ඊළඟ පාස්කු ප්‍රහාරය දැනගෙන නොදැක්කා වගේ කටයුතු කිරීම සඳහා කටයුතු කරා. මට ඇහෙන්නේ. ඒ නිසා ගරු ඇමතිතුමනි, ඔබතුමාත් කලට වෙලාවට වතුනේ. ඔබතුමාටත් කප්පාදු කරලා තියෙන ඔබතුමා වැයිසීෂියේ
අර චමින්ද විදේශීය
මන්ත්‍රී වැයිසීෂ ව්‍යාදිත කියන්නම්.
ඔබතුමාගේ
ළඟට ගිහිල්ලා තියෙන්නේ මොන කණ්ඩායමද වැඩියෙන් බෙදලා තියෙන්නේ කියලා කයිවාරු ගහන්න එපා. ඔබතුමාත් ඒ ඇමතිවරයෙක් ඇටියට ඔබතුමාගේ හිතේ තියෙන ඔබතුමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙනවා මේ අවුරුදු දෙක තුන කියනවා. ඉතින් ඔබතුමාට වැඩියෙන් සලකලා නැහැ.
වෙලාව අවසානයි
අර විදේශීය කණ්ඩායම වලට. ඉතින් මේ අහිංසක ජනතාවගේ බදු මුදල අවසානයේ කාගේ අමාත්‍යංශයටද ගිහිලා තියෙන කියන කාරණේ අපි කාර්ක සභාවතල කියන එකට පෙන්වා දෙන්න කරමු. ආස මන්ත්‍රීතුමනි, ඉතින් තවත් දීර්ඝ වෙන්නේ නැහැ. කරුණා කාරණා ගොඩක් කියන දුන්නාට අවස්ථාව ලබා දී මේ වෙනුවෙන් සතුට වෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චමින්ද විදේශීය මන්ත්‍රීතුමා. මේ ළඟට වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඇත්තරම අද මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට කතා කරද්දී මට මුලින්ම ඉතා කනගාටුදායක දෙයක් තමයි පවසන්න තිබෙන්නේ. අද
ආයුබෝවන් දිනේ
සාකච්ඡා කරනවා වුණත්
මම වැදගත් අවේ ලේකේ සාකච්ඡා ඝනපූර්ණයේ පිළිබඳව හිතන්න වෙනවා. මුලසන පළවෙනි දිනේ උදැල ඇමතුමත් නැහැ.
දලු උනසන
ඝනපූර්ණයේ ප්‍රමාණවත්ක තියෙනවා.
ඝනපූර්ණයේ ගැන අපි එකගතාවයකට ඇවිල්ලා ඉන්නවා.
තාක්ෂණ ප්‍රමාණවත්ක
තියෙනවා. තමුන් නාසකේ නායකයෙන් කතා කරලා ඇහුවනම් හරි.
ඝනපූර්ණයේ ප්‍රමාණවත්ක තියෙනවා.
පක්ෂ නායක රැස්වීම ගත තීන්දුවක් අපේ චමින්ද මන්ත්‍රීතුමා.
අර ප්‍රධාන සංවිධායකම ඝනපූර්ණ ප්‍රමාණවත් ගරු වසන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු සභාපතිතුමනි, මට මේ වෙලාව විනාඩි 9 දැන් ඉඳලා ගණන් කරන්න කියලා ගෞරවයෙන් ඔබතුමන් ඉල්ලීමක් කරනවා. මොකද අපිට ගොඩක් වෙලාවට ලැබෙන කාලය වේලාව ගොඩක් අඩු වෙනවා. කෙසේ වුණත් මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට කනගාටුදායක දෙයක් මතක් කරන ගමන් මේ අයවැය පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් ගරු සභාපතිතුමනි. රාමඤ්ඤ මහානිකායේ අග්ගමහා පණ්ඩිත නාපාණි පේමසිරි අපේ මහානායක හඳුන් වහන්සේගේ අපවත් වීම වෙලා තිබෙන වෙලාවේ මහනුවර දිස්ත්‍රික්කයේ, ඒ වගේම මේ රටට ඉතාමත්ම ආලෝකයක් වෙච්ච සංඝ පීත්‍රවරයාණන් වහන්සේ නමක් උන්වහන්සේගේ අභාවය වෙනුවෙන් මම මේ වෙලාවේදී භාවිතා කරන මේ කාලය ඇත්තරම ශෝකයේ පළ කිරීම සඳහා. ඒ වගේම මට තවත් කාරණාවක් මතක් කරන්න ඕන. ගරු අග්‍රාමාත්‍ය තුමා, ඇත්තරම මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපතිවරයා, හදවතේ අග්‍රාමාත්‍යවරයා, එතුමාගේ උපන්දින දවසේ ඇත්තරම කතා කරන්න ලැබීමත් මා හිතනවා අපි ලැබු වාග්යක් කියලා. ඒ වගේම මේ මොහොතේ මම කියන්න සූදානම් වන්නේ මේ අයවැය ලේඛනය 2021 වෙනුවෙන් ඉදිරිපත් කරන වෙලාවේ, සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් රටකට ඉදිරිපත් කරන්න යනකොට ඒ අයවැය ලේඛනය තුළ ගැබ් වෙලා තිබෙන ප්‍රධාන වශයෙන්ම වැඩපිළිවෙල සහ දිශානතිය මා විශ්වාස කරනවා මේ 2021 අයවැය ලේඛනය තුළ ඉතාම ප්‍රවේශමෙන් බොහොම හොඳින් අධ්‍යයනය කරලා බලන කෙනෙකුට මෙහි තිබෙන වැදගත්ම කරුණුකාරණා පිළිබඳව අවධානය යොමු කරන්න අවස්ථාවක් ලැබීම මා හිතනවා සභාපතිතුමනි එක්තරා විදියක වරප්‍රසාදයක් විදියට. අපි දන්නවා සාමාන්‍ය ලෝකේ රටවල් වල දියුණුව පිළිබඳව සාකච්ඡා කරද්දී විවිධ කෙනා තමන්ගේ දර්ශනයක් ඔළුවේ තියාගෙන තමන්ගේ ආකල්ප ඔළුව මත තබාගෙන රටවල් වල දියුණුව පිළිබඳව හිතනවා සාකච්ඡා කරනවා. අද උදෑසන ඉඳලාත් අපි දැක්කා මේ රටේ අනාගත ආර්ථික දියුණුව පිළිබඳව බොහෝ කතා මෙතන ගෙනහැර පෑවා. මම හිතනවා මේ විෂය පිළිබඳව ඇත්තටම විශ්වවිද්‍යාලයේදී අධ්‍යයනය කරද්දිත්, ඒ වගේම පාසලේදී අධ්‍යයනය කරද්දිත් අපි උගත් කාරණා පිළිබඳව අපිට අමතක කරන්නට කිසිසේත්ම හැකියාවක් ඇත්තේ නැහැ. අපි දන්නවා ලෝකයේ දියුණු වෙලා තියෙන සමහර සමාජවාදී අය කියලා කියන අතීතයේ තිබුණු රටවල් වගේම, ඒ වගේම ලෝකයේ දියුණු වෙලා තියෙනවා යයි කියන ධනවාදයට පක්ෂ වෙළඳපළ ආර්ථිකයක් තිබෙන රටවල් වල වගේම බොහෝ මිශ්‍ර ආර්ථිකයන් වල මේ ආර්ථික දියුණුව පිළිබඳව ඒ තිබෙන අත්දැකීම් තමයි ලෝකේ බොහෝ රටවල් භාවිතා කරන්නේ තමන්ගේ රටේ ආර්ථික දියුණුව ඇති කරන්න යද්දී. එතෙන්දී ඇත්තටම අපි දන්නවා බොහෝ රටවල් භාවිතා කරපු ක්‍රියාමාර්ග තිබෙනවා. සමහර වෙලාවට 1929 39 වගේ කාලේ ලෝකේ මහා පරිහානිය වෙලාව වෙලාවක් තිබුණා. අපි කියනවා අර ග්‍රේට් ඩිප්‍රෙෂන් කාලයක් ලෝකෙට අත්පත් වුණාය කියලා. අන්න ඔය කාලේ ලෝක ආර්ථිකයම කඩා වැටුණු වෙලාවේ ජෝන් මේනාඩ් කේන්ස් ඉදිරිපත් කරපු පොදු න්‍යාය කියන මූලධර්මයේ පදනම් කරගෙන රජයේ බරපතල විදිහට ආර්ථිකයට මැදිහත් වෙලා බිග් පුෂ් එකක් දීලා ආර්ථිකයට ලොකු තල්ලුවක් දීලා කවුරුත් බහන්ඳ ඉල්ලුම් කරන්නේ නැති මොහොතේ ආණ්ඩු ඇවිල්ලා ආර්ථිකය සක්‍රිය කරන්නට ක්‍රියා කරපු ඉතිහාසයක ලෝක ආර්ථිකයේ මෑත ඉතිහාසයේ ඉතා ප්‍රබල විදිහට අර 39න් පස්සේ යලි ප්‍රගතියක් ප්‍රගමනයක් කරා ආවා. අර අපි දන්නවා ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට අර බෝම්බ වැටිලා අළු ගොඩක් බවට පත් වුණාට පස්සේ ඒ ප්‍රතිපත්ති තුලින් තමයි ඒ රටේ ඉතාමත්ම සද්ධාවට භාජනය වන නැතිනම් අපි කියන සේක්‍රඩ් ෆ්ලවර් එකක් විදියට සලකන කැනස් මල් පිපෙන රටක් බවට ජපානයේ පරිවර්තනය වුණේ. ජපානයේ නව අරුණාලෝකයක් පැමිණියා, ආර්ථික වශයෙන් ප්‍රබෝධයක් පැමිණියා, රජය බරපතල විදිහට ආර්ථිකයට මැදිහත් වීමත් එක්ක. මම විශ්වාස කරනවා එවැනි ලෝක ආර්ථික වටාපිටාවක් අපිට තිබෙන්නේ. මම හිතනවා මේ තිබෙන හිතේ තිබෙන අපේ දේශපාලන දර්ශකයන් අමතක කළත් ගරු සභාපතිතුමනි, අපි ලෝකයේ සියලු දෙනාම අද අත්විඳින්නේ එකම ඉරණම. අපි දේශපාලන දර්ශනයක් හිතේ තබාගෙන කතා කරනවා නම් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කරලා තිබෙන ලෝකේ රටවල් වල ආර්ථික ප්‍රගතිය අවගමනය පිළිබඳව මේ ප්‍රකාශනයේ දිහා බලනකොට ලෝකේ හැම රටකම සමහර රටවල් වල 50% ඉක්මවපු අවපාත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා මේ යුරෝපයේ දියුණුවයි සම්මත ජපානයේ වේවා, එංගලන්තයේ වේවා, ඇමරිකාවේ වේවා ආර්ථික ප්‍රගතිය ආර්ථික ප්‍රගතියක් අපිට දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි දන්නවා එක්සත් රාජධානිය මේ වෙනකොට ආර්ථික පරිහානිය නැතිනම් 15% ඍණ 5.8%කට ගිහිලා තියෙනවා. යුරෝප කලාපයේ තුල මේ පරිහානිදායක තත්ත්වය ඍණ 8.3%ක තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ජපානයේ ඍණ 5.3%ක තත්ත්වයට පත් වෙලා තිබෙනවා. කවුරු හරි කෙනෙක් ශ්‍රී ලංකාවේ ඍණ 1.6% කියලා ශ්‍රී ලංකාවට පහර දෙන්න හදනවා නම් මේ මව්පොළව තුල හිටගෙන ජාත්‍යන්තර තත්ත්වය අමතක කරලා ඒ සාහසික ප්‍රකාශයක් කියලා මා කියනවා මේ විෂය තරමක් උගත් කෙනෙක් විදියට. මම ඔබට කියනවා ගරු සභාපතිතුමනි, මේ ලෝක යථාර්ථයත් එක්කයි අපි මුහුණ දෙන්න වෙන්නේ. මේ වෙලාව තමයි මේ කළු වලාකුලේ රිදී රේඛාව මතු කර ගැනීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කරන්නේ. අපි දන්නවා එදා 1970 ඒ වගේම 78 කාලය තුල ගර්සීමා බණ්ඩාරනායක මැතිණිය ආවෘත ආර්ථිකයක ඉඳලා මේ රටේ නිෂ්පාදන ආර්ථිකයකට පෙළ ගහන්න යනකොට ජයා ජයවදන විවෘත ආර්ථික තුවක්කු අරගෙන වෙඩි තැබුවා නිෂ්පාදන ආර්ථිකයට. ඊට පස්සේ මොකද වුනේ? දෝරේ ගලන ජාත්‍යන්තර වෙළඳපොලේ බාණ්ඩ මේ රටට කඩාගෙන පැමිණියා. ඒකත් එක්ක අපිට වළක්වන්න බැරි තැනකට ආවා. නමුත් සභාපතිතුමනි, දැන් අපිට අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. ස්වභාවික බැම්මක් ඇවිල්ලා තියෙනවා ජාත්‍යන්තර පැත්තෙන්. ඒ නිසා මේ ජාත්‍යන්තරයෙන් බැම්මක් ඇවිල්ලා
තිබෙනවා.
අපේ දිශාවට මේ බාණ්ඩ අත ගලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා මෙවර අයවැය ලේඛනයේදී අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම අපේ මුදල් ලමා නියෝජ්‍ය අමාත්‍යතුමා මේ අය කටයුතු කරලා තිබෙනවා. ලෝකයේ පිළිගත් ආර්ථික දර්ශනයන් හැරල්ඩ් ඩෝමා සංවර්ධන ආකෘතිය, ඒ වගේම කේනීසියානු සමස්ත ඉල්ලුම ප්‍රසාරණය කිරීමේ සිද්ධාන්තය, ඔය කියන සිද්ධාන්ත ගණනාවක් මත පදනම් වෙච්චි දේශීය නිෂ්පාදන ආර්ථිකයට පෙළඹුම් ඇති කිරීමට උත්සාහ රැසක් ගෙන තිබෙනවා. සමහරු හාස්‍යයට ලක් කරනවා මේ තිබෙන අපි දන්නවා පුනර්ජනනීය ඉන්ධන කියන එක, ඒ වගේම කාබනික රසායනය කියන එක, ඒ වගේම ඔබ දන්නවා අපි අපත යවලා තිබෙන ශ්‍රම සම්පත කියන එක, ඒ වගේම අපේ භූමි සම්පත වතුකරය, මේ සියලු ශක්ති විභවයන්ට නව උත්තේජනයක් සැපීම සඳහා ක්‍රියා කරන්න මේ අයවැයේදී කටයුතු කරලා තිබෙනවා. අපි අහලා තියන්නේ සදාකාලිකෝ පිටි කිරිපිටි ආනයනය කරන රටක් අපි කියලා. මෙවර අයවැයේදී කිරිපිටි අපනයනය කර ඉලක්කයක් තබාගෙන තිබෙනවා. මා හිතනවා මේ තත්ත්වය අපට ඉතා වාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම වතු කම්කරුවා කියලා කියන්නේ වතු කරේ හිටපු සමහර නායකයෝ. අපේ තොණ්ඩමන් නායකතුමා පිළිබඳව නෙවෙයි මම කියන්නේ. ඒ પરම්පරාවය ගැන නෙවෙයි මම කියන්නේ. ඔවුන් නියෝජනය කරන අදත් මේ විපක්ෂයේ ඉන්න නායකයොත් හෙලා දැකපු ඔවුන් හිතාමතාම බැහැර කරපු වතු කම්කරුවා සදාකාලිකව අර මුඩුක්කු ඒ වගේම ලයින් කාමරවලට ගාල් කරපු කාලයක ඔවුන් පිළිබඳව සිතා බලන්න අතිගරු ජනාධිපතිතුමා ජනවරම කෙතෙක් අපිට ලැබුණත් එය නොසිතා ඔවුන් වෙනුවෙන් රුපියල් දහසක ඒ වැටුප් ලබා දීම සඳහා එතුමා ක්‍රියා කරා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා
මේ වෙනකොට
වාහන එකලස් කිරීම පිළිබඳවත් මේ අයවැය අවධානය යොමු කළා තිබෙනවා. අපි දන්නවා ජාත්‍යන්තරව මේ වගේ වාහන ගෙනීමට විදේශ සම්පත් විශාල ප්‍රමාණයක් වැය කරනවා. නමුත් එතුලින් අපට වන විදේශ සම්පත්වල පරිහානිය වැළැක්වීමට අපි උත්සාහ කරනවා. අප රට තුළ නිෂ්පාදනය කරන වාහන නිෂ්පාදනය කරන්න මේ අයවැය ලේඛනය දේශීය ආර්ථික නැඹුරු වෙලා දේශීය සම්පත්වල නැඹුරු වෙලා මානව ශ්‍රී ලංකා සම්පත මත නැඹුරු වෙලා මේ ආරම්භයක් අරගෙන තිබෙනවා. ස්වර්ග රාජ්‍ය පහළට වුණත් මා කියන සභාපතිතුමනි මෙය තමයි ඉතිහාසයේ ස්වර්ණමය යුගයකට අඩිතාලම දමන ප්‍රථම අයවැය බව මම සුබ පතනවා නියෝජ මුදල් ඇමතිතුමාට, ගරුවග්‍රාමාත්‍යතුමාට, ඒ වගේම අධිකාර ජනාධිපතිතුමාට, කාර්ය සාධන බලකාය සභාපති ජනාධිපති, ගාමි ආර්ථිකේ නගා සිටුවීම හරහා ගොඩ නගන්න හදන අර ට්‍රිකල් ඩවුන් එක, පෝප්‍රෝ ග්‍රෝත් එක, පහළට ප්‍රතිලාභ කාන්දු වෙන ආර්ථිකයක් හදන්න ගන්න උත්සාහය
මතු
කෙටි කාලයකින් සැබෑ වෙනවා කියන එක සපත කරමින් නිහඬනවා. ඔබතුමාට බොහොම ස්තුතියි කාලය ලබා දී වෙනුවෙන්.
ගරු සුරේන් රාඝවන් මහත්මයා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ලැබී තිබෙන කාලය කැටි නිසා මා මේ ලේඛනය මාගේ කතාව හැන්සාඩ් ගත කිරීමට කැමැත්තෙමි. රාජ්‍ය මුදල් ඇමතිතුමා සභාවේ සිටින මොහොතකදී කතා කිරීමට ලැබීම සතුටක්. එමෙන්ම මේ රටේ දේශපාලනයේ පෙරළිය ඇති කළ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන ඔබතුමා මුලාසනයේ සිටින මොහොතකදී කතා කිරීම ලැබීමත් එක්තරා විදිහක වාසනාවක්. මා ආර්ථික විද්‍යාඥයෙක් නොවේ. නමුත් මම දේශපාලන විද්‍යාඥයෙක්. ඒ නිසා මේ අයවැය දිහා මා බලන්නට පුහුණු වී සිටින්නේ, මා ශික්ෂණය ලබා සිටින්නේ දේශපාලනය පිළිබඳව සම්මුතියක් ඇති කරගන්නා වූ ලේඛනයක් හැටියටයි. ආර්ථික විද්‍යාව අනුව කෙසේ වුතත් අයවැය යන්න මේ ඉදිරි වසරය තුළදී සමාජය හා අප රාජ්‍ය හා ජනතාව අතර කරගන්නා වූ මූලික වුණු සම්මුතියේ ප්‍රකාශනයයි. ඒ නිසා මේ ප්‍රකාශනය අද 75 වැනි ප්‍රකාශනය හැටියටත් ඉදිරිපත් වෙන්නේ අතිගරු අගමැතිතුමාගේ මුදල් ඇමතිතුමාගේ උපන්දිනය වීමත් මා හිතනවා සමගාමී වාසනාවක් හැටියටයි මා දකින්නේ. ඔව්, අපේ ආදායම ට්‍රිලියන 2කි. අපේ වියදම ආසන්න වශයෙන් ට්‍රිලියන 5කි. මෙය බැලූ බැල්මට මහා ප්‍රපාතයක වැටී තිබෙන අවස්ථාවක්. මේ පිළිබඳව මා හිතන්නේ උදේ සිට විපක්ෂයේ ඉන්න ආර්ථික විද්‍යාඥයන් පුන පුනා අංකගණිතය අනුව අපට පෙන්වා දුන්නා. නමුත් ඒ අය මතක් කළ යුතු දෙයක් තමයි, ගෙදර යන ගමන් හරි මතක් කළ යුතු දෙයක් තමයි, මේ අවපාතයට වගකිය යුතු වග උත්තරකරුවන් සමවග උත්තරකරුවන් ඔවුන් බව මේ රටේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් සුබසාධක ආර්ථික රටාවකි. 1948 සිට ඒ එසේම විය. වසර 443කට පසු යුරෝපීය ආක්‍රම පීඩනයෙන් අපේ රටේ ජනතාව ස්වාධීනව ජීවත් වන්නට එවැනි වූ සුබවාදී ආර්ථිකයක් අපට අවශ්‍ය විය. ඒ නිසාම අද වෙනකොට කලාපයේ විශේෂ වූ අධ්‍යාපනයකුත් උසස් වූ සෞඛ්‍ය තත්ත්වයකුත් තියෙන දේශයක් බවට අපි පත් වී සිටමු. නමුත් සභාපතිතුමනි, සුබසාධක දේශ ආර්ථිකය අභියෝගයට ලක්වුණු කාලයක අපි ජීවත්වමු. එසේ සිදුවෙන්නේ ගෝලීයකරණය නිසා අප ගිලගන්නට යන තරම් භීෂණ වූ නවලිබරල්වාදී අතිශය පරිභෝජනවාදී ආර්ථික සුනාමිය නිසා පමණක් නොවෙයි, අපේ රටේම තිබෙන අන්තර්ගත වූ අභියෝගයන් නිසාය. ශ්‍රී ලංකාවේ ජනගහනය දැන් මිලියන 22කි. අපේ ජනගහන ඝනත්වය 330ක්. ඒ කියන්නේ චීනයේ ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය. හැම අවුරුද්දේම මේ ජනගහනයට ලක්ෂ දෙකමාරක් අලුත් පරපුරක් එකතු වෙති. සෑම වසරකම ලක්ෂ හතරමාරක් තරුණයන් රැකියා සොයමින් වෙළඳපොළට පැමිණෙති. මේ සියලු අභියෝගයන් මැද්දේ 2021 අයවැය තුන් ආකාරයකින් ප්‍රගතිශීලී අයවැයක් හැටියට මා දේශපාලන විද්‍යාව උගන්වන කෙනෙක් හැටියට දකිමි. පළවෙනි දේ මෙය ධර්මයේ පිළිබඳ අවයයකි. යම් අවයවයකි. මන්දයත් බිලියන 4.4ක් බුද්ධ ශාසන අමාත්‍යාංශතර වෙන්කර පළමෙනි අවස්ථාව මෙයයි මා හිතමි. එය හුදෙක් පන්සල් අලුත් වැඩියා කරන්නට නෙවෙයි දහන් පාසල් අරහා අපේ පිරිවෙන් අරහා ධර්මයේ ගැඹුර පිහිටවන්නට කළ අයවැයක් වෙනවා. මන්දයත් ආර්ථික සංවර්ධනයෙන් කිසි වමනාවක් සහ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ අපට රටක් ධර්මයේ පැත්තට ධර්මානුකූලව උනේ නැත්තම්. පිරිවෙන්වල ඉගෙනුම ලැබෙන අපේ තරුණ භික්ෂුව හෙට ලෝකයේ ධර්ම දේශනාවත් නිවන් මගට මඟ පෙන්වන්නට ආකාරයෙන් තාක්ෂණය හා භාෂාවෙන් දියුණු විය යුතුය. මෙය පිරිවෙන්වල පාලි සිංහල මෙන්ම ඉංග්‍රීසි හා දෙමළද අනිවාර්ය කළ යුතුය. එසේ කළ යුත්තේ කවදා හෝ දෙමළාත් නිවන් දැකිය යුතු නිසාමය. මෙය නීතිය වෙනුවෙන් වෙන්වනු අයවැයකි. මන්දයත් අවුරුදු 47කට පසු වැඩි කාලයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ ගණන අපි වැඩි කර ඇත්තෙමි. මෙමගින් යුක්තිය පසඳීමේ ක්‍රියාවලිය අපි වේගවත් කර ඇත්තෙමු. විෂයබද්ධ උසාවි පිහිටුවීම මගින් මේ ක්‍රියාවට තවත් අපි විශාල තල්ලුවක් ලබා දීම ඇත්තෙමු. මෙය බද්ධේකම නවකතාවේ ලෙනාඩ් වුල්ෆ් ලිව් සිලිඳුගේ ඒ අරණමට පත්වී තිබෙන අහිංසක ජනතාව අධිකරණයෙන් ඉල්ලා සිටින යුක්තිය පිහිටවන්නට පුළුවන් වෙන ආකාරයට පදනම් දැමීමකි. තුන්වෙනුව මෙය අධ්‍යාපනය සඳහා වෙන්වනු අයවැයකි. වෙනස් වන ලෝකයට අවශ්‍ය වෙන හුදෙක් ශාස්ත්‍රීය හා දර්ශන විෂයන් පමණක් නෙවෙයි විශ්වවිද්‍යාල වෙනුවට තාක්ෂණ විශ්වවිද්‍යාලයන් 10කට වඩා කරන්නට යෝජනා වුණු අයවැයක් නිසා මෙය අපේ 21 වැනි ලෝක සියවසට මුහුණ දෙන්නට පුළුවන් වෙන ආකාරයෙන් අපේ අධ්‍යාපනය සකස් කරගන්නට පදනම් වැටෙන අවස්ථාවකි. විශ්වවිද්‍යාලවල ලක්ෂයක් පමණ ගන්නා ශිෂ්‍යයන් වෙනුවට තාක්ෂණ විශ්වවිද්‍යාලවල ලක්ෂ 2ක් පමණ සිසුවන් බඳුනවා ගැනීම පමණක් නොවේ ඔවුන්ව පවත්වාගෙන යන්නට මුදල් ආධාර දීමත් රාජ්‍ය අමාත්‍යමනි මුදල් අමාත්‍යමනි ගුරුවරයෙක් හැටියට මා හිසනමා ආචාර කරන අයවැයක් මේක. මේ පමණක් නෙවෙයි මෙය සමාජ සාධාරණ ඇති කළ අයවැයකි. මන්දයත් ස්ත්‍රී පුරුෂ භාවය ගැන විපක්ෂයේ ඉන්න උගාක් අය NGO වලට සම්බන්ධ අය ස්ත්‍රීවාදීන් ගැන කතා කරන අය කිසිදු කෙනෙක් නොකීප දෙයක් තමයි මේ අයවැයෙන් තමයි ස්ත්‍රී පුරුෂ
ඕඩර් ප්ලීස් ගරු මන්ත්‍රීවරුනේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාව විසින් තීරණය කළ පරිදි අදින සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් නැති නිසා 2021 විසර්ජන පනත් කැටුම්පත දෙවෙනිවර කියවීම විවාදය අද අපරභාග 5:30 දක්වා පවත්වනු ලැබීමට සභාවේ අවසර ඉල්ලා සිටින බව දැනුණු කැමැත්තෙමි. සභාව එකඟද? බොහොම ස්තුතියි. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
මේ අයවැයෙන් අපි සමාජ සාධාරණයේ ඉටු කර තිබෙන බව පැහැදිලිය. පළමෙනි වතාවට ස්ත්‍රී පුරුෂ විශ්‍රාම යන කාලය අවුරුදු 60 දක්වා පමණක් නෙමෙයි ඔවුන්ගේ වැටුප්වල තිබුණු විෂමතා අහිමි කර පළවෙනි ලෝකයේ ලිබරල් වාදීන් බලාපොරොත්තු වෙන අපේ ජෙන්ඩර් ඊක්වලිටි යන ස්ථාවරයට පැමිණ සිටමු. අවුරුදු 150කට වඩා අපගේ දේශයට තම ලේ වගුරන තවමත් ලයින් කාබරවල ඉන්න කම්කරුවන්ට රුපියල් 1000ක වටුම අධිකරන්නට අපි පොරොන්දු වී සිටමු. නමුත් සභාපතිතුමනි මේ අයවැය තුලින් තවත් දේ අපට කරන්නට ඉඩ ඇත. මාගේ මහුබිම සංවර්ධනයට එරෙහිව මහා පිළිලයක් වී ඇති වංචාව හා දූෂණය මැඩ පැවැත්වීම වෙනුවෙන් මීට වඩා ශක්තිමත් ක්‍රියාවලියක් අපි කළ යුතුය. අවශ්‍ය වන ආකාරයෙන් රාජ්‍ය සේවා බන්ධනාගාර නීති පද්ධතිවල ඉන්න නිලධාරීන්ගේ වැරදිවලට දඬුවම් දෙමින් නීතියට බය සංස්කෘතියක් අපි බිහි කළ යුතුය. කෝටි ගණනෙන් පාඩු වෙන රාජ්‍ය ආයතන පිළිබඳව ව්‍යුහාත්මක හැරස්වීමක් අවශ්‍ය වෙත. රාජ්‍ය ආයතන වලින් මුළු පාඩුව කෝටි 97,500ක් හැටියට ඇතම් වාර්තා කියයි. මෙය අපගේ මහජනයාගේ මුදල්ය. මෙය නාස්ති කිරීමට අපට කිසිසේත්ම බලයක් නැත. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, තැපැල් සංස්ථාව, දුම්රිය වැනි ස්ථාන ආයතන පිළිබඳව මීට වඩා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා නිසකය. මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් වුණු හෙට දවසක අපේ රටේ ජනතාවත් සහ පරිධිගත මිනිසුන්ගේ අනාගත බලාපොරොත්තු ඇති කරන්නට පුළුවන් වුණු අයවැයක අඩිතාලම. කාලමයි. මේ අයව කරන්නට මේ අය පැවේ ඉදිරිපත් කර තිබෙන සානයි. මේ අයව ඉදිරිපත් කර තිබෙන දේ අපට සාක්ෂාත් කරගන්නට මේ රටේ සියලු බුද්ධිමතුන් එක් වේවා යන්නයි මගේ ප්‍රාර්ථනය. බොහොමත්ම ස්තුතියි.
බොහොමත් ස්තුතියි ගරු මන්තුමා. මිලන්ට ගරු එච් නන්දසේන මන්තුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මුලසන ඔබන ගරු මන්තුමනි, අද දවස ඉතාම සුවිශේෂ දවසක් හැට තමා අපි දකින්නේ. අපේ රටේ දෙකට හැඩලා ගිල්ල තිබුණු රට එක්සේසත් කරන්න නායකත්ව දුන්න, ඒ වගේම අපේ පක්ෂයට මාන්‍ය යෝජනාගල පක්ෂයට නායකත්ව ලබා දෙන මුදල් ඇමතිවරය හැටියට අද අයවැය ඉදිරිපත් කරපු, ඒ වගේම අපේ රටේ අග්‍රාමාත්‍යතුමා පස්සෙ විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනය මම ප්‍රථමයෙන්ම එතුමාට සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම තිරත් කාලයක් මේ රටේ ජනතාවට සේවය කරන්න ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. මම හිතන්නේ අපි ඉතාම ලෝකයේ මුළු ලෝකයේ පුරාම මහා කොවිඩ් වසන්තයට යටපත් වෙච්ච වකවානුවක තමයි අද මේ අපේ ලංකා කැටේ ලංකාවේ අය ඇස්තමෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම දැක්කා සමහර අය ප්‍රාඥයන් මහා ප්‍රාඥයන් වගේ විපක්ෂ අය කතා කරන්න උත්සාහ කරාට පොල් ගෙඩිය ගොඩේ පොල් ලොකු පොල් ගෙඩිය පොඩි පොල් ගෙඩිය වෙන් කරගන්න මිම්මක් දුන්නහම ඒ මිම්ම තේරුම් ගන්න බැරුව ඒක විචෙන් ලක් කරනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ අපනෝන්ජ කතා පිළිබඳව ඒ වගේ පුද්ගලයන් පිළිබඳව කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ අයවැය අපි තාම පැහැදිලි දකින කාරණේ තමයි මේ රටේ ආර්ථිකයේ විතරක් නෙමෙයි, ආර්ථික සමාජීය සංස්කෘතික කාරණා විතරක් නෙමෙයි, තාක්ෂණික වශයෙන් මේ රට ජාතිකම ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් ආකාරය වැඩපිළිලක් මේ අයවැය තුළ අපි දකිනවා. විශේෂයෙන්ම තාක්ෂණ උද්‍යාන ඇති කිරීම, තාක්ෂණ යටතල පහසුකම්, ඒකට ගාව වගේම ගමට සංනිවේදනය ගෙනියාම වැඩසටහනත් එක්ක මම හිතන්නේ තාක්ෂණය පිළිබඳ විශාල කාර්යයක් මේ පුළුල් කාර්යයක් මේක තුළ ක්‍රියාත්මක කරමින් යනවා. හැබැයි මම මේ ගැන දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අද මේ අයවැයේ සුවිශේෂ කාරණාවක් පිළිබඳවත් අඩු වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන් වැඩසටහනක් ඇටියට අපේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේරුම් ගත්තා එතුමගේ මේ සෞභාග්‍ය ඉදිරි දැක්ම වැඩසටහනේ විවිධ කාර්යයන් තියෙනවා. ඒ කාර්යයන් අතර ප්‍රමුඛ කාර්යයක් හෙට සලකලා තියෙන එතුමා මේ අපේ ආර්ථික පුනර්ජීවනය දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳව වැඩසටහන. මේ රටේ ආර්ථික ගොඩනගන්න ඕන, ඒ වගේම දරිද්‍රතාවය තුරන් කරන්න ඕන කියන කාරණේ තේරුම් අරගෙන එතුමා විශේෂ කාර්ය සාධන බලකායක් ඇති කර මේ ඉදිරිපත් වෙන අයවැය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් හෙට. අයවැය වෙන් වෙන මුදල් ප්‍රමාණයන් තියෙනවා. හැබැයි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඒ කාර්ය සාධන බලකාය හරහා ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ කාර්ය සාධන බලකාය පවරපු කාර්යයේදී විශේෂයෙන්ම මේ රටේ ජනගහණයෙන් 70% ග්‍රාමීය අංශයේ ජනතාව ග්‍රාමීයව ජීවත් වෙන ජනතාව තමයි ඉන්නේ. එහෙනම් ග්‍රාමීය ජනතාව නගා සිටීම සඳහා තමයි ප්‍රධාන කාරණ හැටියට ග්‍රාමීය ආර්ථික නගා සිටීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. එතකොට පුනර්ජීවන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කියන කාර්යසාධන බලකාය හරහා ප්‍රධානම කාර්යය තමයි ග්‍රාමීය ආර්ථික නගා සිටීම. මේ ග්‍රාමීය ආර්ථික නගා සිටවන වැඩසටහනට අද අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම අමාත්‍යතුමන්ලා රාජ්‍ය අමාත්‍යතුමන්ලා කණ්ඩායම් හතරකට අතර තියෙනවා. ප්‍රධාන අපේ කැබිනට් ඇමතිතුමාලාගේ නායකත්වයෙන් නායකත්ව ලබා දෙන රාජ්‍ය අමාත්‍යතුමන්ලා අඩු වශයෙන් 8-10ක් එකට එක කණ්ඩායමක් නියෝජනය කරන කණ්ඩායම් හතරක් හදලා තියෙනවා. මේ කණ්ඩායම් හතර හරහා තමයි මේ ආර්ථික පුනර්ජීවනය ඇති කරන්න බලාපොරොත්තු ගාමී ආර්ථික සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන. ඒකේ පළවෙනි කාරණේ කණ්ඩායම තමයි සමාජ යටතල පහසුකම් සම්වර්ධනය කරන කණ්ඩායම. මේ සඳහා අපේ රාජ්‍ය අමාත්‍ය විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. එතුමාලගේ අමාත්‍යංශ ලේසදාවසේ ප්‍රතිපදන් ලබා දීලා තියෙනවා. ශක්ති ලබා දීලා තියෙනවා. ඒකට නායකත්ව ලබා දෙන කැබිනට් අමිතුරේ පත් කරලා තියෙනවා. අන්න ඒ නිසා ඒ කණ්ඩායමට පුළුවන්කම තියෙනවා මේ අපේ ගාමීය මට්ටමේ තියෙන සමාජ යටතල පහසුකම් සම්වර්ධනය කරන්න. ඒ සඳහා අවශ්‍ය මුදල් මේ මම ඉලක්කම් අරින් කියන්නේ නැහැ. මේ අය පැහැදිලි දක්වලා තියෙනවා. ඒ වගේ තමයි දෙවෙනි කණ්ඩායම හැටියට ජීවනෝපාය සම්වර්ධනය සඳහා කණ්ඩායමක් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට කැබිනට් අමාත්‍යවරු නායකත්වය ලබා දෙනවා. ඒ වගේ අපේ රාජ්‍ය අමාත්‍යවරු විශාල සංඛ්‍යාවක් මේකේ නායකත්වය ලබා සම්බන්ධීකරණය කරමින් එතුමන්ලා හරහා එතුමන්ලගේ විෂයන් හරහා අමාත්‍යංශ හරහා රාජ්‍ය අමාත්‍යංශ හරහා ජීවනෝපාය සම්වර්ධනය සඳහා කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පූර්ණ මේ අයවැය දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තුන්වෙනි කාරණය තමයි දේශීය නිෂ්පාදන කර්මාන්ත සංවර්ධන කිරීමේ කමිටුව, එහෙම නැත්නම් කණ්ඩායම. ඒ සඳහාත් කැබිනට් අමාත්‍යවරු නායකත්වය ලබා දෙනා වගේම රාජ්‍ය අමාත්‍යවරු විශාල සංඛ්‍යාවක් යොදලා තියෙනවා. එතුමන්ලා මේ අපේ දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කරනවා. එතකොට ඒ කාර්ය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන මේ මේ අය වේ දක්වලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි ගාමි යටතල පහසුකම් සම්වර්ධනය කිරීමේ කමිටුව එනත ඒ කණ්ඩායම ගාමි යටතල පහසුකම් සම්වර්ධනය කිරීම සඳහා අර මම මුලින් කිව්වා වගේම කැබිනට් අමාත්‍ය කීප දෙනෙක්ගේ නායකත්වයෙන් අපේ රාජ්‍ය අමාත්‍ය විශාල සංඛ්‍යාවක් මේකට දොල තියෙනවා. ඉතින් මෙතුමන්ලගේ අමාත්‍යංශ හරහා මේ කණ්ඩායම් කාරණා හතර සම්බන්ධීකරණය කරපුවාම මේ රටේ ඉතා පැහැදිලිව ගාමි ආර්ථික ඉතා ඉහළ මට්ටමට ගේන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා යෝජනා ගන්නකොට ප්‍රධාන වශයෙන් ගත්තේ අර මං හිතන්නේ කීප දෙනෙක් අපේ බන්තුමාලා කරු බන්තුමාලා ප්‍රකාශ කරා වගේ මේ එක එක්කෙනා ගුවමනාවන් නෙමෙයි ගම් සමග පිළිසඳරයක් කියලා ගමට ගිහිල්ලා අපි ගමට ගිහිල්ලා අපේ බන්තුමාලා ගමට ගිහිල්ලා අපේ පක්ෂේ වෙනත් ක්‍රියාකාරී ගමට ගිහිල්ලා ගමේ ජනතාවත් එක්ක සාකච්ඡා කරාම ජනතාවගේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්න පෙළගැස්සුවා. ඒ පෙළගැස්සපු කරුණු අතර කරුණු අනුව තමයි අද අපි විශේෂයෙන් දකිනවා ගංගාදොළ ලොකු ප්‍රශ්නයක්, පානි ජල ප්‍රශ්නේ. දැන් අපි මගේ ආසනේ ගත්තත් විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙනකොට මම හිතන්නේ පවුල් දහස් ගාණකට වතුර දෙන්න පුළුවන්, පානි ජල පහසුකම් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒවා පානි ජල ප්‍රශ්නේ විසඳීම ලක්ෂ 2ක්
ජනතාවට විනාඩි 2ක කාලයක්
පවුල් ලක්ෂ 2කට ලබා දෙන්න වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඒ වගේ තමයි මාර්ග සම්වර්ධනයේ මාර්ග ලක්ෂයේ වැඩසටහනේදී 5000ක් සම්වර්ධනය කරන් ගාමීය පාලම් ගාමි කුඩා පාලම් 10000ක් නිර්මාණය කරන් ජාතික පාසල් 1000ක් ගොඩනගන්න, ඒ වගේ ගාමීය සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කරන්න, ගාමීය දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරන්න මම හිතන්නේ මේ සඳහා විශේෂ මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ කාරණා ඔක්කොම කතා කරන්න වෙන්නේ නැහැ. අත්‍තර මේකේ අයවැය ස්ථිතිමේදී පැහැදිලිව තියෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ අද විශේෂයෙන්ම ගම නගා සිටින් ප්‍රධාන කාර්ය අපේ වැව තමයි වැව කේන්දර කරගත්තු ගම් තමයි අපේ ගම්වල තියෙන්නේ. ඒක වැව සම්වර්ධනය කිරීම සඳහා මේ වෙනකොට වැව් 5000ක් වාරි සෞභාග්‍ය වැඩසටහනේ වැව් 5000ක් සම්වර්ධනය කරන්න අපේ වාරි මාර්ග අමාත්‍යතුමා මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒකදී ඇයි ඇත්තටම විශේෂයෙන්ම අපි සතුරු වෙනවා. මාර්ග සම්වර්ධනයේදී ඒ වගේ මාර්ග ලක්ෂයට මධ්‍යම ආණ්ඩුව වගේම පළස්ස භාවිත විශාල මුදල් ප්‍රමාණයක් මාර්ග සම්වර්ධනය සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් අපි මම ඇත්තටම ඉදිරි විශේෂ යෝජනාවක් කරන අපි මාර්ග සම්වර්ධනය අද අමාත්‍යතුමා මෙතන නැති වුණා වුණත් අපේ ඒ මාර්ග සම්බන්ධල් සමාවෙන්නේ මාර්ග සම්බන්ධන කිරීමේදී මම යෝජනා කරන අපි මේක ලොකු වැඩක්. ඇත්තට මේ රටේ ඉතිහාසගත වෙන වැඩක්. හැබැයි ඒකේ ඊටත් වඩා ඉතිහාසගත වෙන කාරණේ තමයි ගම් වලට ඇතුළේට පිවිසුම් මාර්ග. හැම ගමකටම පිවිසුම් මාර්ගයක් තියෙනවා. අපි නම් කරන බොහෝ දෙනේ දේශපාලඥයන්ට මේ පිවිසුම් මාර්ග සලකන්නේ නැහැ. ගමේ වැඩි දේශපාලන වටිනාකමක් තියෙන පාරවල් තමයි හදන්නේ. එහෙනම් මම යෝජනා කරා අපි ගරු ඇමතිතුමාට හැම ගමකටම ඇතුළේන ප්‍රධාන මාර්ගයේ පිවිසුම් මාර්ගය සම්වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් හදන්න කියලා. ඒක මම හිතා ඉතාම වැදගත්. ඒක ඓතිහාසික නම ඉදිරි වෙන වැඩක් කරන මේ අපේ මේ රජී කාලේ කරන ඉඳ ඒක නැ විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ කෘෂිකර්මයේ කටි සම්වර්ධනය කිරීම සඳහා පොහොරසාන ආධාර ලබා දෙනවා. ඉතින් අතරම මම දැක්කා මේ පහ විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියලා මේ අතිරේක භෝග සඳහා පොහොරසාන ආධාර දෙන්නේ කියලා. හැබැයි ගිය ආණ්ඩුව කාලේ පොහොරසාන ආධාර දුන්නේ කොහොමද කියන කාරණය කතා කරන්න කාලෙමදි. ඒත් අතරම ගත්තේ 20 සඳහා
සියම් තමයි කාලය අවශ්‍ය.
විනාඩියක් කාලයක් ඉල්ලා සිටිනවා. 100%ක්ම සහන ආධාර ලැබෙන අතිරේක භෝග වලට 1500ක් දෙනවා. ඒ වගේම සහතික මිල ලබා දීලා මේ වී ඇතුළු ගොවිද්‍රව්‍ය 16කට දීලා තියෙනවා සහතික මිල. ඉතින් සහතික මිල ලබා දීලා තියෙනවා. ඒ වගේම කුසියේ දුම් වල කටයුතු පහසු කරගන්න, මිලදී ගැනීම පහසු කරගන්න, ප්‍රාණ පහසු කරගන්න සමපකාර සමිතිය ගොවි සංවිධාන ශක්තිමත් කිරීම වැඩපිළිකුත් මේකේ යෝජනා කරලා තියෙනවා. අත්‍තර මිතාම වැදගත්. ඒ වගේම තමයි මම යෝජනා කරන විශේෂයෙන්ම මේ කෘෂිකර්මයේ නගා සිටීමේ ආදායම වැඩි කරගන්න නම් මේ යලමහ දෙක ඉතාම පැහැදිලි තේරුම් අරගෙන කන්න කලට වේලාවට ගොවිතැන් කරන කාලසටහනක් හදන්න ඕනේ. අපි එහෙම කාලසටහනක් නැහැ. නිලධාරීන්ට ඕනෑ වෙලාවට මාස්ක් ගන්න තියෙනවා. ඒක තමයි යල. මාස්ක් ගන්න ඕන රැස්සි මත නේද? ඒක තමයි යල. එහෙම නෙමෙයි. යලමහ දෙක කියලා කියන්නේ ලංකාවේ සූර්යා කර්කටක නිවර්තන පැත්තට යනවා නම් ලංකාවෙන් පිට වෙනවා නම් ඒක යල. මකර නිවර්තනයේ පැත්තට පිට වෙනවා නම් ලංකාවෙන් සූර්යා ඒක මහා. එහෙම නේ යල මහදෙක් කියන්නේ. එතකොට ඒ කාල දෙක තුල තමයි ගොවිතැන් වෙන්න ඕනේ. අන්න ඒ හින්දා යල මහදෙක තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් කාසරණක් හදන්න කියලා මම විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.
කතා අවසන් කරන වෙලාව
ඒ වගේම මම හිතන්නේ මේ රටේ කිරි නිෂ්පාදනය දියුණු කරන්න විශාල කාර්යයක් කරනවා. ඒකෙදී මතර වැඩසටහන ගානාවක් තියෙනවා. මම ඒක ගැන කතා කරනවා. මම එකිල්ලීමක් කරනවා කෘෂිකර්ම සත්‍ය නිෂ්පාදනය කිරි නිෂ්පාදනයේදී හවස ලබා ගන්න කිරි ටික තම්පා තියාගන්න සීතකරන පහසුවා මිලදී ගන්න විකුණන්න පුළුවන් කමන්නේ අවශ්‍ය. හැබැයි කිරි දෙගුණක් කරන්න පුළුවන්. කිරි දෙගුණක් කරන්න කිරි උදේවරුවේ ගන්නවා වගේම හවසටත් කිරි ගන්න පුළුවන්. හැබැයි ගන්න ටික විකුණ ගන්න තැනක් නැහැ. ඒ හින්දා ඒ කිරි ටික මේ තම්පත් කරලා තියන සීතකර අඩුවසේ නෑ පහසුවා යට තැන ගොවියට ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්. මට කාල ලබා දීම පිළිබඳව ඔබතුමාට නැවතත් මම
ඉස්සරහට කරමින්
මාව තැස්සෙත්.